අත්‍ය දෙක යටතේ ප්‍රශ්නේ විපක්ෂ නායකතුමා.
කරු කතානායකතුමනි 272 ප්‍රශ්නයට අමතරව මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් අද ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ප්‍රකාශය පිළිබඳව අපිට ඊළඟ සැසිවාරයේදී පුළුල් විවාදයකට ඒක අවස්ථාව ලබා දෙන්න විශේෂයෙන්ම දින දෙක තුනක විවාදයක් අපි ඉල්ලුම් කරනවා. ගරු කතානායකතුමනි මගේ 272 ප්‍රශ්නය මම දන්නේ ගෞරව ජනාධිපතිතුමාට ඉන්න පුළුවන් නම් හොඳයි. මේ මම ප්‍රශ්නේ මේ අහනකොට මොකද එතුමාම මේකට උත්තර දුන්නොත් හොඳයි. හරි කමන්නේ ජනාධිපතිතුමාට උත්තර දෙන්න අපහසුයි. අඩුම ගානේ එහෙනම් අගමැතිතුමා හරි උත්තර දෙන්න. ගරු කතානායකතුමනි ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ පරමාධිපත්‍ය අත්හල නොහැක්කේ පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයේද ඇතුළත් වන්නේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි ව්‍යවස්ථාවේ උපුටා දැක්වීමක් මම මේ ඉදිරිපත් කරේ ගරු අගමැතිතුමා. මෙරට බහුතරයක් පළාත් පාලන ආයතනවල සභික දූර කාලය මේ වසරේ මාර්තු මාසදී අවසන් වීමට නියමිතව තිබෙන. එසේ වුවද වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇති අප්‍රසාදය සංවා ගැනීම උදෙසා ආණ්ඩුව තවදුරටත් මැතිවරණ පැවැත්වීම කල් දැමීමේ දැඩි උත්සාහයක නිරත වෙලා සිටින. මේ වන විට විවිධ කූට උපායන් 22ක් පමණ මැතිවරණය නොපැවැත්වීමට යොදාගත් බවට මාධ්‍ය මගින් වාර්තා වෙලා තිබෙන. ඒ සියලුම උත්සාහයන් අසාර්ථක වූ තැන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නිකුත් නොකිරීම ආණ්ඩුවේ අවසන් උපක්‍රමය වී ඇති බව පෙනෙන. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉඩ ප්‍රස්ථා හැකිලීමක් වෙනවා. දැන් ගරු අගමැතිතුමා දන්නවද නැද්ද මන් දන්නේ අද උදේ මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමාට ආරාධනා කරලා තිබුණ සාකච්ඡාව. එතුමා ඒ සාකච්ඡාව මගහැරලා තියෙනවා නැෂනල් සිකියුරිටි කවුන්සිල් එකේ මීටිමක් තියෙනවායි කියලා. ඉතින් එහෙම දෙයක් නැහැනේ. ජනාධිපතිතුමා මෙතනනේ. මේ ජනාධිපතිතුමා මෙතන මේ දැන් මෙතන නැෂනල් සිකියුරිටි කවුන්සිල් මීටිමක් තිබුණ නැහැනේ. ඉතින් මම නැහැ මගේ ප්‍රශ්නේ අහලා ඉවරනකන් ඉන්න.
ඔව් අගමැතිතුමා.
නැෂනල් සිකියුරිටි කවුන්සිල් මීටින් එකේ ඉඳලා මම ගිහිල්ලා නැතුව මම මෙතන හිටියා. National Security Council met in the morning. HC the President came after the National Security Council meeting.
Thank you.
ගරු කතානායකතුමනි රාජ්‍ය ආරක්ෂක ඇමතිත් මෙතන අගමැතිත් මෙතන. මං හිතන්නේ සිහින ලෝකයේ National Security Council meeting එකක් තියාගන්න ඇති වෙන මොනවටත් නෙමෙයි. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිසමට යෑම වැළැක්වීම සඳහා. එනිසා මේක ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් මේ රජයේ වෙනුවෙන් මම බලාපොරොත්තු වෙනවා. 2023 මාර්තු මාස අවසන් වන විට මෙරට සියලුම පළාත් පාලන ආයතනයන්හි දූර කාලය අවසන් වේද? ඒ වන විටත් දූර කාලය අවසන් නොවන පළාත් පාලන ආයතන තිබේද? ඒ මොනවාද? දැනට බලාත්මක පළාත් පාලන ආයතනයන්ගේ දූර කාලයේ අවසන් වන දිනේ කවරේද? සභික දූර කාලයේ අවසන් වීමට කොපමණ දිනකට ප්‍රථමව පළාත් පාලන මැතිවරණයේ පැවැත්විය යුත්තේද? ඒ අනුව දැනට ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණයේ පවත්වා අවසන් කළ යුතු දිනේ කවදා? ඒ 2023 අයවැය සම්මත කරනු ලබන අවස්ථාව වන විට පුරෝකථනය කර නොතිබුණේද? පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂිත වියදම කොපමණද? ඒ සඳහා වූ ප්‍රතිපාදන පසුගිය 2022 වසරේ දෙසැම්බර් මාසයේදී සම්මත කළ අයවැය මගින් වෙන්කර ඇති බව රජය පිළිගන්නේද? එසේනම් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් පළමු කාර්තුවේ පවත්වා අවසන් කළ යුතු මැතිවරණයක් වෙනුවෙන් මූලික ප්‍රතිපාදනවත් ලබා දීම දුෂ්කර බවට ශ්‍රේෂ්ඨාධිකරණයට දියුරුම් ප්‍රකාශයක් ලබා දී ඇත්තේ මන්ද? මැතිවරණ කොමිෂන් සභාව විසින් අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන ලබා දෙන ලෙස කොපමණ වතාවක් මුදල් අමාත්‍යංශය මගින් ඉල්ලුම් කර තිබුණේද? ඒ කොපමණ ප්‍රමාණවලින්ද? දැනට නිවේදනය කර ඇති මැතිවරණ කටයුතු සඳහා කොපමණ මුදලක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවට ලබා දී තිබේද? තව කොපමණ ප්‍රතිපාදන ප්‍රමාණයක් නිදහස් කළ යුතුද? පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවුවේ කවදාද? මොකද ගරු අග්‍රාමාත්‍යතුමනි, ජනාධිපතිතුමා ගිය පාර්ලිමේන්තු සභාවේ කිව්වනේ මේ මැතිවරණයක් නැහැ කියලා. මට දැනගන්න කැමති අගමැතිතුමාගෙන් කවදද නාම යෝජනා කැඳවුවේ? ඒ සඳහා නිත්‍යානුකූල බලය ඇත්තේ කාටද? ඒ අනුව බලයලත් අය විසින් ඒ සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කළේ නම් එම ගැසට් නිවේදනය කුමක්ද? අදාළ කාල සීමාව තුලදී බාර දී තිබූ නාම යෝජනා සංඛ්‍යාව කොපමණද? ඒ අතර කොපමණ පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාවක් නාම යෝජනා ලබා දී තිබුණේද? නාම යෝජනා කැඳවීමෙන් අනතුරුව ඡන්ද විමසීම පිළිබඳව ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ කවදාද? ඒ සඳහා නිත්‍යානුකූල බලය ඇත්තේ කාටද? බලයලත් අය විසින් ඒ සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කළේ නම් එම ගැසට් නිවේදනය කුමක්ද? ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණයේ ප්‍රකාශයට පත් කිරීම නිත්‍යානුකූලව සිදු කර නොමැති බවට පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේ කුමන නිත්‍යානුකූල පදනමකින්ද? එසේනම් ඒ සනාථ කිරීම සඳහා වූ ලිපි ලේඛන මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේද? මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති හා එහි සාමාජිකින් වෙන් වෙන්ව හා එක්ව කීවරක් ජනාධිපතිවරයා හමුවට කැඳවුවේ? කීවරක් අග්‍රාමාත්‍යවරයා හමුවට කැඳවුවේ? මැතිවරණ ප්‍රකාශය කර ඇති අවස්ථාවක පෙර නොවූවිරු අයුරින් ඔවුන් කැඳවුවේ කුමන කරුණක් අරඹයා? මේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යයන්ට බලපෑම් කිරීම සඳහා සිදු කළ දේශපාලන මැදිහත් වීමක් නොවේද? මුද්‍රණාලය අධිපති වශයෙන් කටයුතු කරන නිලධාරියා කවුද? මැතිවරණයේ ප්‍රකාශයට පත් කළ පසු ඒ සම්බන්ධයෙන් මුද්‍රණාලාධිපතිගේ වගකීම් සහ රාජකාරි කවරේද? භාණ්ඩාගාර ලේකම් වශයෙන් කටයුතු කරන ලබන නිලධාරියා කවුද? මැතිවරණයේ ප්‍රකාශයට පත් කළ පසු භාණ්ඩාගාර ලේකම්ගේ වගකීම් රාජකාරි කවරේද? පොලිස්පති වශයෙන් කටයුතු කරන්නේ කවුද? මැතිවරණයේ ප්‍රකාශයට පත් කළ පසු ශ්‍රී ලංකා පොලිසියේ වගකීම් රාජකාරි කවරේද? මෙම පිරිස් ඔවුන්ගේ වගකීම් රාජකාරි පැහැරහැර තිබේද? ඒ කෙසේද? එසේනම් මේ සඳහා වගකිව යුත්තේ කවුරුන්ද? මෙම වගකීම් නොපිරෙහෙලා ඉටු කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හෝ ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන පවතීද? ඒ කවරේද? මෙම සියලු නිලධාරියන්ට මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දී ඇති නියෝග උපදෙස් කවරේද? පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සඳහා තම රාජකාරි වලින් නිවාඩු ලබා හෝ ඉවත් රාජ්‍ය නිලධාරීන් කොපමණ සංඛ්‍යාවක් නාම යෝජනා බාර දීලා තිබේද? ගරු අගමැතිතුමනි, ඔබතුමා දන්නවා මෙවර පළාත් පාලන මැතිවරණයට රජයේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් නිවාඩු අරගෙන ඉදිරිපත් වෙනවා. ඒ සංඛ්‍යාව කොපමණද? මැතිවරණයේ කඩාකප්පල් වීම හෝ නිසිකලට නොපැවැත්වීම මත මෙම පිරිසට නැවත රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපාදන පවතීද? ඒ කවරේද? නොයසේනම් මෙම අසීරු ආර්ථික තත්ත්වය හමුවේ මාසික වැටුප පවා අහිමිවන පිරිස් වෙනුවෙන් රජය ලබා දෙන විසඳුම් කවරේද? ගරු කථානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි, ඇත්ත වශයෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් ඇමති මුදල් ලේකම්වරයා මැතිවරණයේ පැවැත්වීම සඳහා මුදල් ටික ලබා දෙන්නට ඕන. ඒක ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීලා තිබෙන තීන්දුවක්. ඒ වගේම ඡන්ද පත්‍රිකා ටික මුද්‍රණය කරන්නට වහාම අවශ්‍ය ප්‍රතිපාදන සහ ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්නට ඕන. තවදුරටත් රජයේ නිලධාරීන් පීඩනයට පත් කරන්නේ නැතුව, බලපෑම් වලට ලක් කරන්නේ නැතුව නීතිපති දෙපාර්තමේන්තු, රජයේ මුද්‍රණාලය, සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක, විදුලි බල මණ්ඩලය, පොලිසිය, පෙට්‍රෝලියම් එක මේවට බලපෑම් කරන්නේ නැතුව මේ මැතිවරණය ක්‍රියාත්මක කරන්නට ඇයි ඔබතුමන්ලා කටයුතු කරන්නේ නැත්තේ? විශේෂයෙන්ම මුදල් ලේකම් එක්ක වහාම සාකච්ඡාවක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට ඉඩ ප්‍රස්ථාව ඔබතුමන්ලා ලබා නොදෙන්නේ ඇයි? ඒ වගේම professional associations, ඒ වගේම trade unions, මහා ලොකුවට ඒ තමන් මූණ දෙන පීඩනය පිළිබඳව ඉස්මතු කරලා තිබෙන මේ අසාධාරණ බදු සූත්‍රය පිළිබඳව ඒ පිළිබඳව මොකද්ද ලබා දෙන තමුන්නාන්සලගේ තීන්දුව? ඒ වගේම ජනතාවගේ මූලික අයිතිය, කතා කිරීමේ අයිතිය, වර්ජනය කිරීමේ අයිතිය, උද්ඝෝෂණ කිරීමේ අයිතිය, ඒවා මර්ධනය කරන්නට රාජ්‍ය ත්‍රස්තවාදයේ රාජ්‍ය ම්ලේච්ඡත්වයේ ක්‍රියාත්මක කිරීම ඔබතුමන්ලා තරයේ හෙලා දකින්නට ඕන, ඔබතුමන්ලා ඒවට වග කියන්නට ඕන. ඒ වගේම මම කියන්න කැමතියි, මේක මම ප්‍රසිද්ධියේ දැන් කියන්න කැමතියි, මොකද ව්‍යවස්ථාදායක සභාවේ අපි කතා කරන දේවල් ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ. නමුත් ගරු කතානායකතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් එකඟ වෙනවා, අපි තීන්දුවක් අරගෙන තිබෙනවා මේ පළාත් පාලන මැතිවරණය අවසන් වන තෙක් මැතිවරණ කොමිෂන් සභාවේ සංයුතියේ කිසිදු වෙනසක් කරන්න නැහැ කියලා. ඒක මිනිත් කළා තියෙනවා, ඒක ව්‍යවස්ථාදායක සභාවේ මිනිත් කළා තියෙනවා. මම ඒක මේ රටේ ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමනි, බොහොම බැරෑරුම් කාරණාවක් මම ඔබතුමාට ඉදිරිපත් කරන්න කැමතියි. යුනයිටඩ් ස්ටේට්ස් සෙනට් ෆොරින් රිලේෂන්ස් කමිටි එකේ සභාපතිවරයා බොබ් මෙනෙන්ඩෙස් මොකද්ද ඔහු කියන්නේ? ඔහු සහ US Foreign Relations Committee එක කියනවා, We are urging the Sri Lankan government to hold the local government polls. අපි තරේ ප්‍රකාශ කර සිටිනවා ශ්‍රී ලංකා රජයට පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ කියලා. Without any further delays. තවදුරටත් කල් මරන්නේ නැතුව මේ මැතිවරණය පවත්වන්නේ කියලා. ඒ වගේම ඇමරිකානු සෙනට් සභාවේ ෆොරින් රිලේෂන්ස් කමිටි එකේ සභාපතිවරයා කියනවා මේක සාධාරණ විනිවිද භාවෙන් යුක් මැතිවරණයක් හැටියට ක්‍රියාත්මක කරන්නයි කියලා. අවසාන වශයෙන් ගරු කතානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි, මම ගරු අගමැතිතුමා මේකට පොඩ්ඩක් හොඳින් සවන් දෙන්න. ඔබතුමා දන්නවා හපුහින්න මහත්මයා නියෝගයක් යවුවා දිස්ත්‍රික් ලේකම්වරුන්ට. එතුමා දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවුවා නියෝගයක් අප මුදල් බාර ගන්න එපයි කියලා. ඒ තීන්දුව කැබිනට් එක අරගෙන තිනව 9 වෙනිදා. 9 වෙනිදා ගත්තු තීන්දුව 10 වෙනිදා යවුවා. ඊට පස්සේ හපුහින්න මහත්තයා 11 වෙනිදා ඒක හකුලා ගත්තා. මන්නක හෙන්සාඩ් වාර්තාව තියෙනවා ජනවාරි 17 වෙනිදා දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවේ කියනවා නෑ එහෙම තීන්දුවක් කැබිනට් එක ගත්තේ නැහැයි කියලා. එහෙම නේද? හැබැයි right to information act එකෙන් ගත්තු තොරතුරු අනුව මොකක්ද අනාවරණය වෙලා තියෙන්නේ? කොඩිප්පිලි ආරච්චි කැබිනට් සෙක්‍රටරි යවලා තියෙනවා හපුහින්නට ඒ කැබිනට් තීන්දුව. මොකද්ද කැබිනට් තීන්දුව? අප මුදල් බාර ගැනීම වළක්වාලීමේ තීන්දුව. ඔබතුමා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා රටත් පාර්ලිමේන්තුවත් නොමග යවලා තිබෙනවයි කියන එක මම කියනවා. ඒකට ඔබතුමාගේ උත්තර දෙන වාරේ මේක කියන්න, මේක ප්‍රකාශ කරන්න. ඒ වගේම මම ගරු කතානායකතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. ඔබතුමාට එවලා තියෙනවා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එතුමාගේ අස්සනින් ලිපියක්. ඒ ලිපිය තුල මේ පාර්ලිමේන්තුව මුදල් බලය තියෙන ආයතනය හැටියට ඔබතුමාගේ ෆැසිලිටේෂන් එක, ඔබතුමාගේ මැදිහත් වීම බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව කියනකොට ඡන්දෙක සල්ලි නැහැයි කියලා. ආණ්ඩුව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයව අද දිනේ මැතිවරණ කොමිෂමේ සාකච්ඡාවට යවන්නේ නැතුව බොරුවට නැෂනල් සිකියුරිටි කවුන්සිල් තිබ්බයි කියලා මේ රටට ටොම්පචයක් කියලා ඒ වගේ තත්ත්වයක් තුළ ගරු කතානායකතුමාට වගකීමක් තිබෙනවා. මූල්‍ය බලය තිබෙන මේ පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය හරියට ක්‍රියාත්මක කරන්න කටයුතු කිරීම. ඔබතුමා නොදන්නව නම් මම ඔබතුමාට පෙන්නුම් කරන්න කැමති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 17 වෙනි පරිච්ඡේදයේ මූල්‍ය පිළිබඳව පාර්ලිමේන්තුවට තියෙන බලය ඒක ක්‍රියාත්මක කරන්නට ඔබතුමා කටයුතු කරන්නයි කියලා මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම්තුමා ලියුමේවල තියෙනවා. මම මේ ලිපිය ඔබතුමා අපිට දුන්නේ නැහැ, අපිට ආරංචි රජයේ මන්ත්‍රීවරුන්ට මේක පිටපතක් ලබා දීලා තියෙනවා කියලා. මම මේක හැන්සත් ගත කරනවා, සභාගත කරනවා සීලු දෙනාගේම දැනගැනීම උදෙසා. ඒ වගේම පැහැදිලිවම මේ අවස්ථාවේ කියන්න කැමති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 104 UU කියන වගන්තියට අනුව මේ රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලය නතර කරන්නට, එය පාගා දමන්නට, එය උල්ලංඝනය කරන්නට කටයුතු කරන සියලු දෙනාටම අත්පත් වෙන ඉරණම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතියේ සඳහන් වෙලා තිබෙනවා සිර නැළුවමයි දඩේමයි පිළිබඳව. ඒ වගේම මම අහන්න කැමතියි අවසාන වශයෙන් අපේ ගරු අගමැතිතුමාගේ ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් ලබා දුන්නා. ඒ අතුරු නියෝගයේ හරය මොකක්ද? අතුරු නියෝගයේ හරය තමයි 2023 අයවැය පාර්ලිමේන්තුවේ සම්මත වුණු අයවැය මැතිවරණය සඳහා වෙන් කරපු මුදල ලබා දෙන්නට ඔබතුමන්ලා දැන්වත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ අන්තර්වාර නියෝගය එහෙම නැත්නම් ඉන්ටරිම් ඕඩර් එක ක්‍රියාත්මක කරන්නට ඔබ කටයුතු කරනවද නැද්ද? ඒ වගේම කනගාටුයි මම ඔබතුමාට කියන්නේ, ඔබතුමා ජනවාරි 17 වෙනිදා මේ පාර්ලිමේන්තුව නොමග යවුවා. මේ පාර්ලිමේන්තුවට බොරු කිව්වා. මම ඒ හැන්සඩ් වාර්තාව මම මේක සභාගත කරනවා. ඔබතුමා කියනවා පළාත් පාලන මැතිවරණයේ තැන්පත් මුදල් ලබා ගැනීම පිළිබඳව කැබිනට් මණ්ඩලය තීරණය ගත්තාද කියන එක එසේ නැහැ. මේ හැන්සඩ් වාර්තාව. ඔබතුමා නැහැයි කිව්වට රයිට් ටු ඉන්ෆර්මේෂන් ඇක්ට් එකෙන් ලබාගෙන තිබෙනවා. මොකද ලබාගෙන තිබෙන්නේ? කොඩිත්පිලියාරච්චි කැබිනට් සෙක්‍රටරි යවලා තියෙනවා කැබිනට් තීන්දුව. කාටද? හපුහින්නට. හපුහින්න ලේකම්තුමාට යවපු තීන්දුව තමයි එතුමා 9 වෙනිදා කැබිනට් එකේ ගත්තු තීන්දුව තමයි 10 වෙනිදා හැම දිස්ත්‍රික් ලේකම්වරයෙකුටම යවලා 11 වෙනිදා ඒක හපුලා ගත්තේ. මට දැනගන්න කැමතියි ඇයි ඔබතුමා වගේ ජ්‍යෙෂ්ඨ පුද්ගලෙක් රටේ අග්‍රාමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට ඇත්ත වශයෙන්ම ඇයි බොරු කිව්වේ? ඇයි රටට බොරු කිව්වේ? කරුණාකරලා අවසාන වශයෙන් නැවත නැවතත් ඉල්ලීමක් කරනවා, මේ මැතිවරණය පවත්වන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නට ඔබ රජයේ කටයුතු කරනවද නැද්ද? ස්තුතියි.
ගරු කථානායකතුමනි, අගමැතිතුමාගේ අවසරය ඇතුව මේ ප්‍රශ්නෙට අපේ විපක්ෂ නායකතුමා සිකුරාදා දවල් තමයි මේ ප්‍රශ්න යොමු කරේ. සෙනසුරාදා ඉරිදා සඳුදා නිමාඩු දවස් 3ක් මේකේ අමාත්‍යංශ 5කින් තොරතුරු ගන්න තිබුණා. ගරු කථානායකතුමනි, විපක්ෂ නායකතුමාට ලැබිච්ච පිළිතුරු ටික ලබලා දෙනවා. ඊටු ටික ඊට පසුව ලබලා දෙන්නම්. මොකද රාජ්‍ය සේවකයෝ කිව්වහම දිස්ත්‍රික් ලේකම්වරු යටතේ විශාල පිරිසක් ඉන්නවා. පළාත් සභා 9ක් යටතේ ආයතන 3000ක් විතර තියෙනවා. ඒකට අමාත්‍යංශ ගණනාවක් තියෙනවා, දෙපාර්තමේන්තු ගණනාවක් තියෙනවා, සංස්ථා ගණනාවක් තියෙනවා. මේ සියල්ලංගෙම්ම රාජ්‍ය සේවකයෝ කොච්චරක් ඉන්නවද කියලා දැනගන්න ඕන. පළාත් සභා 2කින් විතරක් අපට හම්බෙලා තියෙනවා. උතුරු මැදත් වයඹත් 322ක්. ගරු කථානායකතුමනි, මෙතුමාගේ පළවෙනි ප්‍රශ්නේ 2023 මාර්තු මාස අවසන් වන විට මෙරට සියලුම පළාත් පාලන ආයතනයේ දූර කාලයේ අවසන් වේද? නැත. 2. ඒ වන විට දූර කාලයේ අවසන් නොවන පළාත් පාලන ආයතන තිබේද? ඔව්. ඒ මොනවාද? ඇල්පිටිය ප්‍රාදේශ සභාව. දැනට බලාත්මක පළාත් පාලන ආයතනයන්ගේ දූර කාලයේ අවසන් වන දිනේ කවදාද? ඇල්පිටිය ප්‍රාදේශ සභාව හැර අනිත් පළාත් පාලන ආයතන දූර කාලයේ 2023 මාර්තු මාස 19 වන දින අවසන් වේ. ඇල්පිටිය ප්‍රාදේශ සභාවේ දූර කාලයේ 2023 නොවැම්බර් මාස 4 වන දින අවසන් වේ. සභික දූර කාලයේ අවසන් වීමට කොපමණ දිනකට ප්‍රථම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුද? දූර කාලයේ අවසන් වීමට නියමිත දිනට ඉක්බිතිව මාස 6කට කාල සීමාවක් ඇතුළත දැනට ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණ පවත්වා අවසන් කළ යුතු දිනේ කවදාද? මාර්තු 9 වෙනිදා තමයි මැතිවරණ කොමිසම දිනේ දුන්නේ. ගරු විපක්ෂ නායකතුමනි, ඒකට හේතුව තමයි 6 මාස පටන් අරගෙන 6 මාසයේ අවසන් වෙනවා මාර්තු මාසේ 19 වෙනිදා. ඊට ඉස්සෙල්ලා පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම පවත්වලා පළාත් පාලන ආයතන ස්ථාපිත කරන්න ඕනි කියලා ඇමතිවරයාට දීපු බලය කොමසාරිස්වරයාට ගියා. ඒ දවස වෙනකොට මේ රටේ සියලුම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන් කළා ස්ථාපිත කරන්න ඕන මේ 19 වෙනිදා වෙනකොට. ඒක තමයි මේ මාස 6ක් එතුමාට දීලා තියෙන්නේ. ඊගව එකට ගරු කතානායකතුමන මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමාගෙන් අපි උත්තර ඉල්ලලා තියෙනවා. ඒක ලැබුණු විගසම ඔබතුමාට ඒ උත්තරේ ලබලා දෙනවා. පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් විමසා ඇති ප්‍රශ්න සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් තොරතුරු කැඳව ඇති අතර ඒ පිළිතුරු ලද වහමත් ඔබතුමාට අපි ඒ ටික දෙනවා. මොකද ඔබතුමා අහපු ප්‍රශ්න ටිකට මේ ආයතන ඔක්කොගෙම අපි උත්තර ගේන්න ඕනේ. ඒකම නාම යෝජනා කැඳවීමට පෙර මැතිවරණ පූර්ණ කටයුතු සඳහා වන සූදානම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමත් ඇමතිවරයාත් අවස්ථා කීපයකදී කොමිෂන් සභාව කැඳවා ඇත. අපි කැඳෙව්වා. ඒ කැඳවීම මේ ඡන්දයට කලින් එයත් අපි ඇහුවා මේ මැතිවරණය පවත්වන්න පුළුවන්ද කියලා, ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු කරන්න කියලා. අපි අගමැතිතුමා විශේෂයෙන්ම කිව්වා ඡන්දය පවත්වන්න පුළුවන් වටපිට අහලා ස්වාධීන මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. කොමිෂමෙන් වුණත් අහන්න පුළුවන්. එකම මුද්‍රාලනාධිපති වශයෙන් කටයුතු කරන්නේ කවුද කියලා අහලා තියෙනවා ගංගානි කල්පනා දොඩංගර ලියනගේ මහත්මිය. මැතිවරණ ප්‍රකාශයට පත් කළ පසු මුද්‍රාලනාධිපතිගේ වගකීම හා කාර්යභාරයේ පහත පරිදි වේ. මේක ගොඩක් තියෙනවා, මම ඕනම් කියවන්නම්. හරි, ඒක සභාගත කරන්නම්. ඒ වගේම භාණ්ඩාගාර ලේකම්වරයා කටයුතු කරන්නේ කවුද කියලා අහලා තියෙනවා. කේම් මහින්ද සිරිවර්ධන මහතා මැතිවරණ ප්‍රකාශයට පත් කළ පසු භාණ්ඩාගාර ලේකම් වෙත පැවරෙන රාජකාරී සම්බන්ධයෙන් තොරතුරු විසඳා ඇති අතර එම තොරතුරු ලද වහම ඉදිරිපත් කරමි. පොලිස්පති වශයෙන් කටයුතු කරන නිලධාරියාගේ නම සීඩී වික්‍රමරත්න මහතා මැතිවරණ ප්‍රකාශයට පත් කළ පසු පොලිස්පතිවරයාට පැවරෙන රාජකාරී පහත පරිදි වේ. ඒක තබා ගත කරන ලොකු විස්තරයක් තියෙනවා කතානායකතුමනි. එකම මෙම නිලධාරීන්ගේ ඔවුන්ගේ වගකීම් පැහැරහැර නොමැති අතර ඔවුන්ගේ වගකීම් නොපිළිහෙලා ඉටු කර ඇත. ඔවුන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දී ඇති නියෝග හා උපදෙස් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විමසා ඇති අතර පිළිතුරු ලද වහම ඉදිරිපත් කරමි. අවසාන ප්‍රශ්නේ පළාත් පාලන මැතිවරණ සඳහා මධ්‍යම රජයේ සහ පළාත් සභා යටතේ පිහිටුව ඇති අමාත්‍යංශ දෙපාර්තමේන්තු ස්ථාපිත ආයතන අධිකාරී ඇතුළු ආයතන රාශියක්ගේ සේවකයන් නාම යෝජනා ලබා දී ඇති බැවින් එම තොරතුරු ලබා ගැනීම සඳහා සියලුම ආයතනවලින් විමසීම් කර ඇත. තොරතුරු ලද වහම ඉදිරිපත් කර අදාළ තොරතුරු ඉල්ලා ඇති ලිපි සහ එහි ආයතන සම්බන්ධයෙන් තොරතුරු ඇමනුම් 3-4-5 ලෙස ඉදිරිපත් කරමි. කෙසේ වුද මැතිවරණයේ නිසකලට නොපැවැත්වුව හොත් ඒ හේතුවෙන් රජයේ නිලධාරීන්ට කිසිදු අගතියක් සිදු නොවන ආකාරයට ආයතන සංග්‍රහයට අදාළ සංශෝධන සිදු කිරීමට බලාපොරොත්තු වෙමි.
ඔව් පක්ෂනායකතුමනි,
මේක විවාදයකට ලක් කරන්න යනව නෙවෙයි. නෑ ගරු කතානායකතුමනි, මම නැගිට්ටි මේ වෙලාවේ මට අවස්ථාව දෙන්න. මම බොහොම පැහැදිලිව ප්‍රශ්නයක් ඇහුවා. ප්‍රශ්න දෙකක් ප්‍රධාන වශයෙන්. ගරු අග්‍රාමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුව නොමග ඇව්වා. අර හපුහින්න නියෝගය පිළිබඳව එහෙම දෙයක් කැබිනට් එකේ ගත්තේ නැහැ කියලා. නමුත් රයිට් ටු ඉන්ෆර්මේෂන් එකෙන් දැන් පැහැදිලි වෙලා තිබෙනවා කැබිනට් එක එහෙම තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ ගත්තු තීන්දුව තමයි කොඩිප්පිලි ආරච්චි කැබිනට් ලේකම්වරයා හපුහින්න ලේකම්වරයාට යවලා හපුහින්න ලේකම්වරයා යව්වේ රටේම ඩිස්ත්‍රික් ලේකම්වරුන්ට. මම ළඟ තියෙනවා මේ හැන්සාඩ් වාර්තාව. මේ 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 මේක මම ලියපු වාර්තාව නෙමෙයි. මේක දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශය. අඩුම ගානේ එතුමා මගේ අතින් වරදක් සිදු වුණා. මම කනගාටුව පළ කරනවා කියලා අපොලොජයිස් කරන්න ඕන. මොකද බොරුවක් කියලා දෙන්නේ. අනිත් අවසාන කාරණාව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දීලා තියෙනවා. 2023 මැතිවරණය සඳහා වෙන් කරපු මුදල් ටික ලබා දෙන්නේ කියලා ඒක වලක්වාලීම තහනම් කරලා. මං අහන්න කැමති ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මේ රජයේ ක්‍රියාත්මක කරනවද නැද්ද?
ගරු කතානායකතුමනි, ගරු විරුද්ධ පක්ෂ නායකතුමා විසින් අසන ලද 28 යට තේරු ප්‍රශ්නය ඔබ හමුවේ තියෙනවා, අප හමුවේ තියෙනවා, මේ වගේම සභානායකතුමා ඇතුළු අපේ කාර්යාල වලට තියෙනවා. ඒ බව මගේ රාජ අමාත්‍ය වක්කුමර මැතිතුමා ප්‍රකාශ කළා. ඒ අනුව එහි සඳහන් අමාත්‍යංශ ගණනාවක් ආවරණය වෙන පිළිතුරු තමයි බලාපොරොත්තු වුණේ, විස්තරාත්මක හා සංඛ්‍යාත්මක වශයෙන්. ඒ අනුව කටයුතු කරලා ලබා දිය හැකි පිළිතුරු ඉදිරිපත් කරනු ලැබුවා. මේ සංකීර්ණම වාර්තාවක්. ඒ ඒ කරුණුවලට අතිරේකව අද හදිසියේ තව ප්‍රශ්නයක් දෙකක් ඇහුවා මෙහි අන්තර්ගත නොවන. ඒ සඳහා තමයි හුඟක් කලබල වී ඇමතිතුමා මේ සත්‍යම තිබෙන බව ප්‍රකාශ කරමින් අපේ විපක්ෂ නායකතුමා කරුණු කියන්නේ. ඒ ඒ බවට ඔහුට තිබෙන තොරතුර පුවත්පත් විසින් පළ කරන ලද විවිධ ප්‍රකාශ. එවැනි හා වෙනත ආරංචි. දැන් පළවෙනියෙන් කිව්වේ බොරුවක්. එය සත්‍ය හා බොරුව කියන දේ අවබෝධ වෙනවා නම් එතුමා පිළිගන්න ඇති. කුමක්ද ජනාධිපතිතුමා අද උදේ ආරක්ෂක මණ්ඩලය කැඳවුවේ නැහැ කියලා. Every Tuesday the Security Council meets. ඉතින් ඔබතුමාට ප්‍රකාශයට පත් කරන්න ඕනේ ආරක්ෂක මණ්ඩලයේ රැස් වෙන වේලාව හා ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා වෙන සියලු දේ දැනුම් දීම සාමාන්‍ය සිල්තක් නෙමෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාත් මෙතන ඉන්නවා. ඔබතුමා දන්නවා අමාත්‍යවරු හැටියට ඔක්කොමලා ආරක්ෂක මණ්ඩලයේ කැඳවන්නේත් නැහැ. ඒ නිසා එහි සංගීතයම හොඳට දන්නවා විපක්ෂ නායක හැටියට යම් යම් තීරණ ඔබ වෙතත් දන්වනවායින් පස්සේ. ඒ නිසා මං හිතන්නේ ඒ පළවෙනි අසත්‍ය ඔබතුමා මේ සභාව මගින් රටට කියන්න උත්සාහ දරුවේ. ජනාධිපතිතුමා වගකීමක් ඇතිව රටේ ආරක්ෂා වෙනුවෙන් කටයුතු කරන අතර ඒ වගේම මුදල් අමාත්‍යවරයා හැටියටත් ජනාධිපතිතුමාත් හැටියටත් පාර්ලිමේන්තුවට කරන ලද මඟ පෙන්වීම හා රටට කරන මඟ පෙන්වීම අදුව එතුමා මෙතනට ඉන් අනතුරුව පැමිණියා. අපි අමාත්‍යවරු කීප දෙනෙක් එතනට සහභාගී වී තිබෙනවා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා හැටියට මේ සභාවේ රැඳී සිටීම මා විසින් ජනාධිපතිතුමාගේ අවසරය ඇතුව සිදු කළා. ඉතින් පස්සේ නැත්තම් ගේ මන් දන්නේ නැහැ කියලා. එහෙම කියන ජනාධිපතිලා තියෙනවනේ හිටපු. මන් දන්නේ නැහැ. අගමැති ආවේ නැත්නම් මොකද කියලා. ආ එහෙම ඉන්නවා. එහෙම ඉන්නවා. එයා ඉන්නේ ওই පැත්තේ. එයා ඉන්නේ ওই පැත්තේ. එයා ඉන්නේ ওই පැත්තේ. ඒකත් කියන්න ඕනේ. එයා ඉන්නේ ওই පැත්තේ. ඒ නිසා ප්‍රචාරයේ පිණිස බොහෝ දේවල් අහන පිරිසක් ඉන්නවා. ගිය සමානේ කිව්වා ප්‍රචාරයේ පිණිස. ඒ නිසා මම කියන්නේ ආරක්ෂක මණ්ඩලයේ රැස් වුණා. ආරක්ෂක මණ්ඩල ජනාධිපතිතුමා ගියා. ඒ රැස්වීම නිසා යම් යම් නිලධාරීන්ට ඒ රැස්වීමේ සිටීම අනිවාර්යයි. ඒ රැස්වීමේ සිටින නිලධාරීන්ට වෙන කටයුත්තකට කැඳවුණු ලැබුවා නම් ඒට නොගියා නම් ඒ පිළිබඳ නිලධාරීන්ගෙන් අනතුරු අදාළ පාර්ශ්වවලට දැනුම් දීම් කර කටයුතු කරයි. ඒ නිසා ඒක ඔබතුමාලා මොකද ආරක්ෂාව. ඉතින් ඒ අනුව තමයි ජනාධිපතිතුමාත් ප්‍රකාශ කළේ කරු කතානායකතුමනි මේ අය තමයි මේ මහා ආරක්ෂකයෝ රටේ. මේ අය කරපු හදිය ගැන ආපහු කියන්න ඕනේ නැහැ. ඔව් අවිහිංසාවාදී හිංසාවාදයට මුල පුරමින් හිංසාවාදයට සහයෝගය දක්වමින් හිංසාවාදයේ විනාශයට උදව් කරපු අය අපි අහිංසාවාදය පරාජය කොට රට යලිත් ක්‍රියාත්මක තත්ත්වයට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා අනුක්‍රමය ක්‍රියාත්මක තත්ත්වයට ගෙනීම මේ රටේ ජනතාවගේ භාග්‍යයක් බවට ඉෂ්ට කරලා තියෙනවා. එතෙන් පටන් ඒ අනුව කටයුතු කරන ක්‍රියා දහමයට ආර්ථික වශයෙන් රට වැටුණු තත්ත්වෙන් ගොඩනැගීමේ විශ්වාසය ජනාධිපතිතුමා දැන් ප්‍රකාශ කළා. මේ අය පසුගිය සුමානේ ඔය කියන පුවත්පත්වල මගේ මිත්‍රයෝ උඟාක් ඉන්නවා පුවත්පත්වල. එයාගෙන් මම විමසුවමකෝ ඔව් ඉතින් අපි පළ කරනවා මහා වැඩ වර්ජනයක් ඇඳවලා තිබුණා ගිය සතියේ. ඒකට ප්‍රධාන සිරස්තල ප්‍රවෘත්ති දුන්නේ ජනමාධ්‍ය ප්‍රධානී. නමුත් එදින සිදු වුණු කිසිම මහා වැඩ වර්ජනයක් නැත. ඉතින් එදත් ඔබතුමාලා රටට ප්‍රකාශ කළා සියලු කටයුතු රටේ නවතිනවා, අඩපණ වෙනවා, පාසල් නැහැ, ගමනාගමනේ නැහැ, විදුලි බලය නැහැ, කාර්යාල රාජ පරිපාලනේ නැහැ කියලා. රාජ පරිපාලනේ සියලු සේවකයන් වැඩට ආවයිද? ඒ නිසා නොඑක් තැන්වල අපිත් උද්ඝෝෂණය කරපු අය මරිකාර මහත්තයෝ ඔබතුමා මේ බොරුවට කෑ ගහන්න එපා. ඔබතුමා
ඔබතුමා ඔබතුමාට වඩා උද්ඝෝෂණය කරපු අය අපි හොඳ මෙයා මෙයා වාර්තා කරන්න එනවා ඒ කාර්ය කැමරාවකත් එක්ක අපි වාර්තා කරන්න එනවා මෙයා මේ මැතිතුමාව ඒ කාලේ පුරුදු කරේ වාර්තා කිරීම සඳහා පොඩ ඉන්න කලබල වෙන්න එපා ඔයාගේ නම තමයි කියන්න ඕනේ මොකද ඔයාගේ නම තමයි වැඩිම ප්‍රචාරය කරන්නේ බොරු මොකද ඔබතුමා කියන ඒවා තමයි වැඩිම ගන්නේ විවිධ ජනමාධ්‍ය ප්‍රචාරයට ඉතින් ඔබතුමා බොහොම හොඳයි ඔබතුමා නිසා ඔබතුමා නිසා ඔබතුමා බොහොම ගරු කතානායකතුමනි මට කතා කරන්න ඉඩ දෙන්න ඊට පස්සේ කතා කරන්න ඊට පස්සේ ඕන තරම් කතා කරන්න ඔබතුමා දැන් ඒ නිසා මුජිබ රාමන් මැතිතුමාව පාර්ලිමේන්තුවෙන් එළියට යෑම ගැන හිත ඇතුලේ ලොකු සතුටකින් ඉන්නේ මරික්කාර මැතිතුමා හිත ඇතුලේ ලොකු සතුටකින් ඉන්නේ ඔව් ඇත්තනේ ඕක හංගන්න දෙයක් නෙමෙයිනේ ඕක අපි සමගත් කිව්වා ඒ වගේ බොරු අපි මේ සභාවට ඇවිල්ලා එම සතුටෙන් කියන කතාවල් සභාවේ හැමතිස්සෙම කියන්නේ ඒ නිසා දෙවනි කාරණේ කරු කතානායකතුමනි මං විපක්ෂ මා නිසා විපක්ෂ මා ඉදන කරුණා කියලා ඉඳ ගන්නව නම් හොඳයි කතා කරන්න දීලා ඉඳ ගන්නව නම් හොඳයි කතා කරන්න දීලා ඉඳ ගන්නව නම් හොඳයි ඔබතුමා පළවෙනියෙන් ඔබතුමා ඉඳ ගන්න මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යන ආකාරයට උදව් වෙන
මන්ත්‍රීතුමා
මේ විදිහට
කරු කතානායකතුමනි අගමැතිතුමා අසත්‍ය ප්‍රකාශයක් කරා මගේ නම කියලා මේ මුජිබ රහමාන් මැතිතුමා එතුමා ඉල්ලලා ගියේ අපි වැඩ වර්ජනය කරපු දවසේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි කැබිනට් මණ්ඩලයේ නුවරට පැනලා ගියා නෑ කියන්න කියලා පුළුවන් නම් හරි පුළුවන් නෑ කියන්න කියලා පැනලා ගියා බයේ අයියා පැනලා ගියා
හරි හරි අගමැතිතුමා දැන් කතා
මොනවා හරි බොරුවක් කියා ජීවත් වීමට පුරුදු වුණ අය තව බොරු කියාවේ තවතාව බොරු කියාවේ පුරුදු උනේ පුහුණු කරේ බොරු කියන්න පුරුදු උනේ පුහුණු උනේ බොරු කියන්න එයින් ජීවත් වෙන අය තවදුරටත් පුහුණු වෙමි බොරු කියන්න පුරුදු කරේ ඒකන අපි කලබල වෙන්නේ නැහැ මම එක බොරුවක් තමයි කිව්වේ ගිය සතියේ මේ සියලු දෙනා එක්ව ලංකාවේ මහා වැඩ වර්ජනයක් මෙහෙව්වා රට සම්පූර්ණයෙන් අඩපණ කළා රාජ්‍ය ක්‍රියාවිරහිත කරන බව ප්‍රකාශ කළා ඒ වගේ ප්‍රවෘත්ති වලින් තමයි කෑලිය හුලගෙන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ අහන්නේ විපක්ෂ නායකතුමාටත් මම කියනවා ඔබට එන ප්‍රවෘත්ති යලි යලි සෝදිසි කරන්න මොකද දැන් ඔබට එවපු ප්‍රවෘත්ති වැරදි ආරක්ෂක මණ්ඩලයේ රැස්සුන් නැහැ කියලා හෝ ආරක්ෂක මණ්ඩලයේ තිබෙන්නේ නැහැ කියලා ඉතින් මේ වගේ ප්‍රවෘත්ති තමයි ලංකාවේ මීළඟ වගකීම දරන්න ඉන්න විරුද පක්ෂ නායකතුමා නොමඟ යන්න එපයි කියලා මම එකක් ඉතාම ඕනෑකමින් ඔබතුමාට සඳහන් කරනවා. දෙවැනි කාරණය කරු කතානායකතුමනි මේ ප්‍රශ්න පත්‍රයට උත්තර මගේ රාජ්‍ය ඇමතිතුමා විසින් දෙනු ලැබුවා. මෙයි අහන ලද ප්‍රශ්න සියල්ලට විස්තරාත්මක පිළිතුරු අදාළ අමාත්‍යවංශලින් ලබාගෙන අපි ඉදිරිපත් කරනවා ඇති. විශේෂයෙන් මැතිවරණය ගැන මැතිවරණ කොමසම මම රාජ්‍ය පරිපාලන පළාත් පාලන අමාත්‍යවරයා වුණු දවසේ සිට මා හමුවන්නට ඇවිල්ලා තිනවා විටින් විට. ඒ ගිය වසරේ සිට දිගටම ඇවිල්ලා තිනවා මාසෙට වරක් හෝ දෙකක්. කුමක් සඳහාද ඔවුන් විසින් ඉදිරිපත් කරන යෝජනාවල් ක්‍රියාත්මක කර ගැනීම සඳහා සහ මැතිවරණයේ වඩාත් සාධාරණ නිදහස් මැතිවරණයක් බවට පත් කර ගැනීම සඳහා. ඒ නිසා එතුමා අහන්නේ මැතිවරණ කොමිසමෙන් ප්‍රශ්නයක් නම් ඒ ප්‍රශ්නය මැතිවරණ කොමිසමෙන් අහන්න මොකද මැතිවරණ කොමිසමේ ගෞරවය අපි ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා මේ පසුගිය කාලේ ගෙන ආපු 52ක් අපේ ආණ්ඩු කාලේ ඔබතුමාලා සහයෝග දුන්න හිංසාවාදී පෙරලියට ප්‍රථම අපේ ආණ්ඩුව මැතිවරණ නීතිය සංශෝධනය කරා. ඡන්ද ලේඛනයේ දෙවරක් ලියාපදිංචි වුණු අයිතිය දුන්නා අලුත් ඡන්දදායකයන්. ඒ පිළිබඳ සාකච්ඡා වාරයක් කොමිසම ඇවිල්ලා මගෙත් එක්ක පවත්වලා තියෙනවා. ඒ ගැන සකස් වුණු ඡන්ද ලේඛනය නිකුත් කර ගැනීමේ ප්‍රමාදයක් වසරේ අවසානයේ දක්වා තිබුණා. ඒ අනුව ඒ ඡන්ද ලේඛනයේ අතිරේක දෙකක් ඇදීර නිකුත් කිරීම මම මේක ඊට කලින් සභාවේ ප්‍රකාශ කළා තියෙනවා. ඒවා ගැන සැලකිල්ලක් නොදක්වන ඡන්ද ගැන කතා කරන අය පමණක් ඡන්ද ලයිස්තු ගැන කතා නොකර ඡන්ද ගැන පමණක් කතා කිරීමට පුරුදු වීම නිසා ඒ වගේන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ ලේකන දෙකම අතිරේක ලේකන දෙකම මැතිවරණ කොමිසම විසින් සකස් කොට පිළියෙලකට ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සෙයි මැතිවරණ කොමිසම තමන්ට තිබෙන නීති රීති අනුව මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නිවේදනය ආරම්භ කළේ. ඒ නිසා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාදාමයට ඔවුන් පිවිස තිබීම ඒ අය විසින් ප්‍රකාශයට පත් කරන ලද නිවේදන අනුව මේ රටේ විවිධ ප්‍රදේශවල නාම යෝජනා පත්‍ර භාර දීලා තියෙනවා. ඉතින් ඒකේ විස්තරාත්මක තොරතුරු ඉල්ලා තිබෙනවා. එය මැතිවරණ කොමිසමෙන් ලබාගෙන රාජමැතිතුමා කිව්වා සභාවට ඉදිරිපත් කරන්නම් කියලා. මං හිතනවා ඒ අනුව පිළිගනීවි කියලා. ඒ අනුව 21 වෙනිදා නාම යෝජනා පත්‍ර භාරගත්තා. 28 වෙනිදා වෙන විට එය ප්‍රකාශයට පත් කරා ඒ දින ගැසට් පත්‍ර. ඒවා ලංකාවෙන් ගෙන්වා ගැනීමේ බලය අපේ අමාත්‍යන් සිට අයිතියක් නැහැ. ඒ බලය තියෙන්නේ මැතිවරණ කොමිසමට. ඔවුන් විසින් ලංකාවෙන්ම දිසාපතිලා මගින් ඒ කියන්නේ මැතිවරණ නිලධාරීන්ගෙන් ගෙන්වාගෙන ඒවා ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ඒ ප්‍රකාශ වුණේ දවස් 7කට පස්සේ. ඒක මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කරගත යුතු කාරණාවක් මිසක් කිසි ලෙසකින් අපි අවහිර කළ නැහැ. ඒකට අවහිර කරන්න කිසිම පියවරක් අපි අරගෙනත් නැහැ. ඒ අතරතුරේ ප්‍රකාශ කළා අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් ගත්තා කියලා. මෙතන ඇමතිවරු ඉන්නවා, වගකීමෙන් එතුමම කියනවා අමාත්‍ය මණ්ඩලය අපමුදල් බාර ගැනීම නවත්වන්න කියලා තීරණයක් ගත්තේ නැහැ. ඒ බව පාර්ලිමේන්තුවේ මම ප්‍රකාශ කළා. එය නිවැරදි කිරීමට පිටකරන ලද නිවේදනයක් ලේකම්වරයා නිවැරදි කිරීමට වහාම කටයුතු කළා. ඒ නිසා මැතිවරණ කොමිසම ඔහුව කැඳෙව්වා. ඔහු කොමිසමට ගිහිල්ලා එක පැහැදිලි කරා. ලේකම්වරේ එදින රාත්‍රිය වන්නට පෙර එය නිවැරදි බවට ප්‍රකාශයට පත් කරා. ඉතින් ඒ නිසා එහි එක කොනක් කොහෙන් හරි ආරංචියක් අරගෙන එය ප්‍රකාශයට පත් කිරීම මම හිතන්නේ සාධාරණ නැහැ. ඒ සම්පූර්ණ தත්ත්වය සොයා බලලා කතා කරනවා නම් වඩා උචිතයි. ඒ නිසා මේ මැතිවරණ කොමිසමේ කාලය හමාර වෙන බව ගරු කථානායකතුමයි මමයි දන්නවා. මොකද 21 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ සකස් කළේ ඉදිරිපත් කළේ අපි, සකස් කළේ උඹලා, අපි නෙමෙයි. සකස් කරේ විරෝධ පක්ෂ නායක නායිකාවන්. ඒ සකස්ුමේදී තිබෙනවා, ඔබතුමත් දන්නවා, මේ සම්මත වුණාට පස්සේ කොමිසම් සභාවල් අලුතෙන් පත් කළ යුතුයි කියලා. ඒ කොමිසම් සභාව අලුතෙන් පත් කිරීමේ ආණ්ඩුක්‍රම කොමිසමේ ව්‍යස්තදායක කොමිසමේ මම, නිමල් ශිරපාල ඇමතුමා, ජනාධිපතිතුමා නංකර, මා විසින් තිබෙන බලතල යටතේ අපේ ප්‍රධාන ලේකම් සාගර මැතිතුමාව නම් කරා, විරුද්ධ පක්ෂ නායකතුමා ඉන්නවා, විරුද්ධ පක්ෂයේ නායකතුමා නම් කිරීම නම් කරපු කබිරශේ මැතිතුමා ඉන්නවා. ඊට අතිරේකව සිවිල් සමාජයේ නියෝජිත වරියන් දෙදෙනෙකුත් නියෝජිතවරයෙක් ඉන්නවා. තෙන් විටින් විට ඒ මූලාසනයේ දරන්නේ ව්‍යවස්ථාව අනුව ගරු කථානායකතුමා. ඔබතුමා විසින් කැඳවා ඒ ව්‍යවස්ථාදායක සභාව කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව තමයි කොමිසම් සභාවල් වල බලය ක්‍රියාත්මක වීම හා ක්‍රියාත්මක වීමට බැරි වචන අපි විසින්ම ඡන්දය පාවිච්චි කොට සම්මත කර ක්‍රියාත්මක කරන්න ආණ්ඩුක්‍රමයට ඇතුළු කරපු 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. ඉතින් අපිට ඕන විදිහට ඒ අර්ථ නිරූපණය කරන්න බෑ. ඒ පත් කිරීමේ කටයුතු වලට විපක්ෂ නායකතුමත් මමත් සහභාගි වෙනවා. ඒ වගේම ගරු කථානායකතුමා මූලාසනයේ දරනවා. ඉතින් මේක මේ අනුව තමයි අපි මේ කටයුතු කරගෙන යන්නේ. දැන්ටමත් පත්වීම් රාශියක් අපි කර තිබෙනවා. මුත් කොමිසම් සභාපත් කිරීමේ කටයුතු වලට තොරතුරු අනුව කටයුතු කිරීමේ කාර්යයට අපි පිවිසෙලා තිබෙනවා. ඒ නිසා කිසිවකට ඇඟිලි දික්කොට මා හිතන්නේ චෝදනා කිරීම ඔබ පාර්ශ්වයෙන් හෝ මගේ පාර්ශ්වයෙන් සිදුවීම සාධාරණ නැහැ. ඒ අනුව කටයුතු කළ හැකි සීමාවල් ගැන මම නෙමෙයි මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඉරිදා පුවත්පත්තකට කරන ලද සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවේ එතුමා ඉදිරියේ කොමිෂන් සභාව ගැන හා එහි අලුත්පත් වීම පිළිබඳ ප්‍රකාශයක් කළ තියෙනවා. ඒක කියවා බලන ලෙස මම විරුද්ධ පක්ෂයේ නායකතුමාට ඉල්ලා සිටින මොකද කොමිෂන් සභාවේ සභාපතිතුමා වෙනුවෙන් මට කතා කරන්න බෑ. එතුමා මම දීර්ඝ කාලයක් දන්නවා. එතුමා උගත් නීතිඥවරයෙක් දීර්ඝ කාලයක් දන්නවා. නමුත් එතුමා විසින්ම කරන ලද ප්‍රකාශය කියවා බලන්න කියලා මම විපක්ෂයේ නායකතුමාට කියනවා. වෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න කලින් මේ ප්‍රශ්න පත්‍රය ඉදිරිපත් කළා තියෙන්නේ අර කතානායකතුමනේ. ගිය සතියේ ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් තීරණයක් ප්‍රකාශ කර අතුරු නියෝගයක්. ඊට ප්‍රථම ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් තවත් නියෝගයක් නිකුත් කරා. මේ නියෝග දෙකෙන් දෙවැනි එක ගැන මං හිතන්නේ 90 තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. මැතිවරණ කාලය ආදිය ගැන. ඉතින් ඒ නිසා ඒ ගැන පිළිතුරු අද මැතිවරණ කොමිසම කැඳවා තිබෙන බව දැනගන්නට ලැබුණා. ඒ අනුව මම හිතනවා මැතිවරණ කොමිසම හමුවේ තියෙන ප්‍රශ්නයන් මම සාකච්ඡා කරන්න අධිකරණයට අයිති ප්‍රශ්නයන් සාකච්ඡා කරන්න බැඳිලා නැහැ. ඉතාම සරලව මම ඒ කියනවා. නමුත් ඔබතුමා අහනවා නම් පළාත් පාලන මැතිවර පළාත් පාලන ආයතනවල මහනගර සභා නගර සභා ප්‍රාදේශ සභාවල කාලේ හමාර වෙන්නේ කවදාද කියලා නීතිය අනුව 19 වෙනිදාට හමාර වෙනවා අවසන් වෙනවා. ඒක තමයි නීතියේ තියෙන්නේ. ඒ වගේම නීතියේ තව ඉඩකඩ තිබෙනවා කටයුතු කළ හැකි ආකාරයන් ගැන. එයත් ඔබතුමාට නීතිඥවේදීන් විසින් පිළිතුරු දී ඇති. ඒ වගේම දවස් 21ක් කල් දෙන්නට ඕනේ මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබඳවත් නීතියක් පවතින. ඉතින් මේ නීති පොතේ තියෙන හැම අංගයක්ම කියාපාන්නම උත්සාහ දරන්නේ මැතිවරණයේ එල්පීටීයේ පැවැත්වෙන්නේ. ඒ වගේම සමන්තුරේට අපේ අතවුල්ල ඇමතුමාගේ ප්‍රදේශයේ මැතිවරණය පැවැත්වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් තහනමක් අතුරු තහනමක් නිකුත් කළා. කල්මුණේ ගැන කල්මුණේ හා සමන්තුරේ අතර තියෙන විවිධ ප්‍රදේශවල ප්‍රශ්නයක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක් නිකුත් කරා. ඒ අනුව එහි මැතිවරණය දැනට අත්හිටවලා තියෙනවා. ඒ නිසා අපි විසින් කිසිම මැතිවරණයක් ඒ අනුව කල් දාලා නැහැ. මේ ඇල්පිටිය කල් දාලා නැහැ. ඇල්පිටිය කල් දැමේ තමුන්නාංශලාගේ තිබුණු පක්ෂවල නඩු තීන්දුව මත තමයි ඒ කාලේ මැතිවරණ කොමිසම කල් දැම්මේ. ඒ කාලේ තම මාස 6-7ක් විතර තියෙනවා. ඒ වගේම අනෙත් කටයුතු කෙරේ. ඒ වගේම මේ අයට අමතක වෙන නිසා මතක් කිරීම වගේ යුතුකම ග්‍රාමාත්‍යතුමා හා පළාත් පාලන පළාත් සභා අමතිවරයා හැටියට මේ අය අත උස්සලා විරුද්ධ පක්ෂේ නායකතුමා හා ගරු කිරියල්නේ මම හිටපු සභානායකතුමාලා අත උස්සලා පළාත් සභා සංශෝධන පනතක් පාර්ලිමේන්තුවට ගෙනාවා ඡන්දයේ නීතිය සංශෝධනය කරන්න. මතක ඇති කියාමා විශ්වාස කරනවා. මොකද රටට මතකයි. මේ අයට අමතක වුණාට මේ පාර්ලිමේන්තුවටත් මතකයි. පළාත් සභා ඡන්දයේ මැතිවරණ නීතිය සංශෝධනය කළා. එදා මගෙත් එක්ක මට මතකයි ඩලස් අලාපර මන්ත්‍රීතුමා නැගිටලා කිව්වා ඔය වැඩේ අන්තිමට අහුලකින් තමයි ඉවර වෙන්නේ කියලා. මගේ මිත්‍ර ජීඑල් පීරිස් අමතිතුමා එදා අපේ පැත්ත හිටියේ අපේ ආසනවල ළඟම. අභෝ අපේ කාරක සභාවලට ඇවිල්ලා කිව්වා ඔය වැඩේ අවසන් වෙන්නේ ඡන්දේ නැතුව කියලා. දැන් පළාත් සභාව ගැන කතා කරන්නේ නැහැ. මේ කිසිවකු ඉල්ලා සිටිනවද පළාත් සභාව ඡන්දේ තියන්නේ කියලා? මේ පාර්ලිමේන්තුවේ කාලේ මේ කාලේ ගත කරාද ඒක ඉල්ලා නැහැ. දැන් ඒකේ ඡන්දේ ඉල්ලන්නේ නැහැ. තමම්ම වග උත්තරකරුවන් බවටත් දැන් නීති පොතෙන් කොටසක් කියෙව්වා. ඒ නීති පොතේ අනුව තමන්ව වග උත්තරකරුවන් කට සිරගත කරන්නට පුළුවන් බවත් තමන් කියන වචන වලින් ගැඹුරෙන් තේරුම් ගන්නට කියලත් සඳහන් කරන්න ඕනේ. ඒ නිසා කිසිවකුගෙන් පිළිගැනීම අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන රජයේ බලාපොරොත්තුවක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යළිත් වඩවඩා ශක්තිමත් කොට බාර දීම තමයි අපි අරමුණ කරගන්නේ. රටේ ජනතාවගේ ආර්ථික ප්‍රශ්නය විසඳීමේ ප්‍රමුඛතාවය අපි බාරගත්තා. ඒ අනුව ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමා හැටියට මමත් අමාත්‍යවරු හා අපේ පාර්ලිමේන්තු කණ්ඩායමම ඒ වගකීමට මුහුණ දෙමින් අපි ආර්ථික ගැටලුව ක්‍රමානුකූලව ලිහාගෙන මේ රටේ ආර්ථිකය යළිත් ක්‍රියාකාරී තත්ත්වයට ගැනීම සඳහා වූ ක්‍රියාදහමයට කැප වී තිබෙනවා. ඒට සහයෝගය දෙන්න කියලා මං හැමදාම මේ සභාවේ තමුන්නාන්සේලාගෙන් ඉල්ලා තිබෙනවා. ඒට සහයෝගය දක්වන්නේ දේශපාලන මතවාද රාශියක් තිබෙනවා. අද ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මෙතෙක් දවස් බොහෝ පුවත්පත්වල සටහන් කරමින් තිබුණු තොරතුරු ඒව අනුව ගියා නම් කොච්චර නොමග යනවද? මහජන චීනය ශ්‍රී ලංකාවේ යෝධතම මිත්‍රය. මහජන චීනය අද ශ්‍රී ලංකාවට සහයෝගය දෙන බවත් ඒ සඳහාද අමූල්‍යමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටද දන්වා තිබීමේ ඒ සුබදායි ප්‍රවෘත්ති අද පාර්ලිමේන්තු ලංකා පාර්ලිමේන්තුවට ජනාධිපතිතුමා වගකීමෙන් ගෙනාව. ඒ ගැන කිසිදු සතුටක් ප්‍රකාශ කරන්නට විපක්ෂයේ තාම නැගිටියේ නැහැ. මම ඒ ගැන කනගාටු වෙනවා. මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි විසඳගන්න ක්‍රමවේදය යමෙන්න පුළුවන්. ඒ ක්‍රමවේදය සාකච්ඡාවට භාජනය කිරීමට අපි විවෘතීය සමිති සමග විවිධ සංවිධාන සමග සාකච්ඡාවල් ආරම්භ කළ තිබෙනවා. අපේ අතර යම් යම් පරතරයන් තියෙන්න පුළුවන් විපක්ෂ නායකතුමනි. නමුත් ඒ සාකච්ඡාවල යම් යම් තීරණ සැලකිල්ලටද භාජනය කරනු ලැබුවා. දැන් සමාන තුනකට ඉස්සෙලා පණවන් ලද බද්දේ යම් කිසි වෙනසකට රාජ්‍ය සේවකයන්ගේ අතර ඇති වුණු සාකච්ඡා වාර මත වෙනසකට භාජනය කළා. ඒ නිසා කිසිදු වෙනසක් නැතිව ගමන් කරනවා කියන දේ මං හිතන්නේ සාධාරණ කියලා. මං සවන් දුන්න මගේ මිත්‍ර ගරු ජීඑල්පී සමිතුමා ප්‍රකාශයක් කරා කිසුමානි පළාත් පාලනය අත්‍යවශ්‍ය සේවාවක් කියලා. එතුමා හැබැවින් මේක විශ්වාස කරනවා කියලා මම හිතනවා. මේක අත්‍යවශ්‍ය සේවාවක්. ඒ නිසා ඒ පවත්වාගෙන යාමට ඔබතුමාගේ තියෙන සැබෑ උනන්දුවක් නම් ඒ කටයුතු සඳහා අපි එකතු වෙලා කතා කරලා එකට මේ කටයුතු සඳහා මැදිහත් වීමේ ඕනෑකම අනුව පාර්ලිමේන්තුවේ අපි කටයුතු කරමු. ඒ ප්‍රකාශය කරම මට වඩා කාල වේලාව ගන්නෙ නෑ. මම පිළිතුරු දීලා තියෙනවා මේ ප්‍රශ්නවලට. රාජමත්තුමා පිළිතුරු දුන්නා මේ සඳහන් නැති දේවල් වල තොරතුරු අපි ලබා දීමට අදාළ අමාත්‍යංශවලට කියලා තියෙනවා. මේට අතිරේකව නගපු ප්‍රධාන කරුණු දෙකටත් මා විශ්වාස කරනවා පිළිතුරු දුන්නයි කියලා. විරුද්ධ පක්ෂයේ නායකතුමාට අද ආයාචනය කරා ජනාධිපතිතුමා, යලිත් ඔබ පක්ෂ හා මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තු කමිටිවල සහභාගී වී අපි ඇති කරපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුවම ඇති කරපු ජාතික සභාව කරු කතානායකතුමා මූලාසනය දරන ජාතික සභාවටද සහභාගී වෙලා අපේ රටේ ඒ විශ්වාසනීය තත්ත්වය රටවැසියාට ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමයට හවුල්කරුවන් වෙන්නට කියලා. පාර්ලිමේන්තුව අපි කරන කටයුතු සහ ඔබතුමා සඳහන් කරපු භාණ්ඩාගාරයේ ලේකම්තුමා භාණ්ඩාගාරයේ ලේකම්වරයා හැටියට ඔහුගේ කටයුතු ඉටු කිරීමේ කර්තව්‍ය දිගටම ඉටු කරාවි. ඒ ගැන ඔබ සැකයක් හිතන්න එපා. එතුමා ළඟ මුදල් නැත්නම් එතුමා මුදල් නැහැ කියනවා. එතුමා ළඟ එකතු වෙච්ච මුදල් ගාන කුපමණ තියෙනවා නම් ඒක ප්‍රකාශ කරනවා. ඒ වගේම එතුමාට ලබා දී හැකි කාලවකවානු එතුමා විසින් ප්‍රකාශ කරනවා. ඒ අනුව තමයි අපි කටයුතු කරන්නට ඉවසීමෙන් බොහොම ඉවසීමෙන් කටයුතු කරමු. කාල වේලා මීට වඩා ගන්න නැහැ. මොකද හිටපු ජනාධිපතිතුමන් දෙතන සිටිනවා, ඔබතුමත් ඉන්නවා, මමත් ඉන්නවා. ඔබතුමයි මම එකට මේ පාර්ලිමේන්තුවට ආවේ. මං හිතන්නේ ජනාධිපතිතුමාට පස්සේ, වාසුදේව මන්ත්‍රීතුමාට පස්සේ වැඩිම කාලයක් මේ පාර්ලිමේන්තුවේ ගතලා තියෙන්නේ ඔබ ගත කරලා තියෙන ඔබතුමයි මමයි. ගාමිණී ලොකුගේ ඇමතුමයි. අපි දැක්කා විවිධ කාලවල පළාත් පාලන ඡන්ද තියපු හැටියා කල් දාපු හැටි. අපි දැක්කා විවිධ කාලවල පළාත් සභා ඡන්ද තියපු හැටියා කල් දාපු හැටි. ඉතේවා කිසිවකින් ඉගෙන ගත්ත පාඩම් නිවැරදි කිරීම වලට නීතිය හදලා ඒ නීති අනුව යම් යම් නිවැරදි කිරීම කර කොට්ටාස ක්‍රමයක් ඇති කරලා ඒ කොට්ටාස ක්‍රමය ජනතාවට ගමට කිට්ටුම තත්ත්වයට පරිවර්තනය කරගෙන යන ගමනට ඒ ආකාරයෙන් ඡන්ද නීති රාශියක වෙනසකටපත් කරා. මට මතකයි මං සිහිපත් කරනවා ජනාධිපතිතුමා ඒ කාලේ අපේ අග්‍රාමාත්‍යතුමා හැටියට හිටියා. අපේ හිටපු ජනාධිපතිතුමා විපක්ෂ නායකතුමා හැටියට අපි මැතිවරණ කොමිටියෙන් සාකච්ඡාවක් තිබුණා මේ දෙදෙනාම සමග කුමකටද පැටව ගහන පළත් සභාව ක්‍රමයක් එපා කියලා. මොකද පැටව ගහන පරක් සභා ක්‍රමය? එවකට හිටපු මැතිවරණ කොමසාරිස්තුමා ඇවිල්ලා කිව්වා මේ අහවල් නීතිය වෙනස් නොකරොත් හැම අවුරුදු 10ට සැරයක් පළාත් සභාවේ මන්ත්‍රී ගාන තව 200කින් වැඩි වෙනවා. ඒ අවස්ථාවේ ඔබ කාටවත් මං හිතන්නේ දන්නේ නැහැ. ඒ අවස්ථාවේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමත් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මැතිවරණ කමිටුවේ සභාපතිවරයාට මාවත් කැඳවලා මැතිවරණ කොමසාරිස්තුමා කතා කළා. අපි පාර්ලිමේන්තු සංශෝධන පනතක් ගෙනාපු නිසා තමයි පැටව ගහලා 1000ක් දක්වා වැඩිනවන පළාත් සභාවක් පළාත් සභා ක්‍රමයේ ආකාරයෙන් සකස් කරගත්. ඉතින් මං උදාහරණයක් දෙකක් කියෙව්වේ. අලුත් අය ඉගෙන ගන්නට ඕනේ මේ අත්දැකීම් සම්භාරය. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් උද්ඝෝෂණ හා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීම සඳහා අපි මේ රටේ ජනතාව එක්ක කරපු ක්‍රියාදාමය අඛණ්ඩව එලෙසමයේ ප්‍රතිපත්ති තුළ පිහිටා සිටින බව සඳහන් කරන්නට කැමයි. මූල්‍ය තත්ත්වයේ හොඳ තත්ත්වයකින් වර්ධනය වෙමින් තිබෙන තත්ත්වය ගැන ජනාධිපතිතුමා සඳහන් කරා හොඳ විශ්වාසයක්. ගිය මාසේ පවනක් සංචාරකයෝ ලක්ෂේ ඉලක්කයකට පැමිණ තිබෙනවා. ලක්ෂේ ඉලක්කයකට සංචාරක ඇමතිතුමා ඉන්නවා. ඉතින් ඒ නිසා මේ හැම අංශයකටම පිටරටින් අපේ රටට ගලන සල්ලි ප්‍රමාණය වැඩි වී තිබෙනවා ගිය මාසේ. ඉතින් මේවා සිහිපත් කරන්නේ යලි යලි ඒ විශ්වාසයේ ගමන් මගට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඒ වගේම අපිට ආධාර දෙන හැම රටක් සමග එකට කටයුතු කරමින් අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ශක්තිමත් කිරීමේ ගමනට කැප වී තිබෙනවා.
ඒක
හරි. මම කරුණු කීපයක් පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න ඕන. දැන් මෙතුමාගේ කතාවේ අවසාන වාක්‍යයේ මේ හැම දෙයකටම උත්තරේ තියෙනවා. එතුමා කිව්ව දේ මම දැන් ලියාගත්තා. එතුමා කියනවා මූල්‍ය තත්ත්වය ඉතාමත්ම හොඳ තත්ත්වයකට වාසිදායක පැත්තකට නිර්මාණය වෙමින් පවතිනවායි කිය. එහෙනම් බොහොම ලේසි පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කරන එක. එහෙනම් බොහොම ලේසි. ඊළඟ කාරණාව මට ඔබතුමාට කියන්න ඕන. එතුමා කියනවා අපි මේ සතුටක් පළ කරේ නැහැලු අග්‍රා ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ගැන. ගරු කතානායකතුමනි, කොහොමද 30-35 පොලි අනුපාතයේ පවත්වාගෙන යනකොට කර්මාන්ත ශාලා වැහෙනකොට අලුත් බිස්නස් ස්ටාර්ට්අප්ස් ක්‍රියාත්මක නොවනකොට කොහොමද අපි සතුටක් පළ කරන්නේ? කොහොමද අම්මල තාත්තලට පොත් බෑගේ සපත්තු කුට්ටම පාසල් උපකරණ ටික දූ දරුවන්ට ලබා දෙන්නට බැරි තත්ත්වයක් තුල පන්ති කාමරවල දූ දරුවන් ඉගෙනීමට යනකොට කලන්තේ දාලා වැටෙනකොට කොහොමද අපි සතුටක් පළ කරන්නේ? ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ගැන ගරු කතානායකතුමනි, මේ බදු සූත්‍රයේ තුල මේ රටේ දැවැන්ත බුද්ධිගලනයක් සිද්ධ වෙනවා. හොඳම ප්‍රොෆෙෂනල්ස්ලා, ඉංජිනියර්ස්ලා, සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස්ලා, උගතුන්, බුද්ධිමතුන් රට අතහැර යනවා. අපිට කියනවා සතුටු වෙන්නලු, අපිට කියනවා හොඳ හොඳ කියන්නලු. මොන බහුබූත කතාවද? අපි හොඳයින් දෙකක් කියන්න මේ විවාදය තුල. හැබැයි ගරු කතානායකතුමනි, මම එකක් කියන්න කැමතියි. මම අභියෝග කරනවා කෘෂිකර්ම ඇමතිතුමාට, මේ රටේ කෘෂිකර්මාන්තේ මහා ලොකුට අස්සන්න වැඩි වෙලා තියෙනවා නම් පුළුවන් නම් යන්න ගොවියෝ හම් වෙන්න, පුළුවන් නම් යන්න ගොවියොන්ගේ කකුල් දෙක ළඟට. එතකොට හොඳයින් ටිකක් අහගන්න පුළුවන් වෙයි. ඒ වගේම ගරු කතානායකතුමනි, බරපතල ඖෂධ හිඟයක් තියෙනවා, බරපතල රෝහල් උපකරණ හිඟයක් තියෙනවා, CT ස්කෑන් යන්ත්‍ර වැඩ කරන්නේ. අපිට කියනවා සතුටු වෙන්නලු ප්‍රකාශය ගැන. අවසානයේ මම එකක් කියන්න කැමතියි. මම මේක බොරුවක් නෙවෙයි කියන්නේ, මම වගකීමෙන් කියන්නේ. කැබිනට් එක ගත්ත තීන්දුවක් තියෙනවා, කොඩිප්පිලි ආරච්චි මහත්තයාගේ තීන්දුව.
ඒ තීන්දුව හපුහින්න ලේකම්ට යව්වා. හපුහින්න ලේකම් දිස්ත්‍රික් ලේකම් වරුන්ට යව්වා. මොකද්ද ඒ තීන්දුව? අප මුදල් බාර ගන්න එපයි කියපු තීන්දුව. ඊට පස්සේ 17 වෙනිදා අගමැතිතුමා ඇවිල්ලා කියනවා එහෙම තීන්දුවක් ගත්තේ නැහැයි කියලා. එහෙමනම් මම කියන්නේ බොරුවක් නං. මම ඔබතුමාට කියනවා කරුණා කරලා මම කියන්නේ බොරුවක් නං ඔබතුමා සත්‍යය මේ සභාවට ඉදිරිපත් කරන්න. එහෙම කැබිනට් පත්‍රිකාවක් නැහැයි කියලා කියන්න පුළුවන් නම් එහෙම එකක් තියෙනවා. ඔබතුමා බොරු කිව්වා. ඔබතුමා රට නොමග යව්වා. right to information එකෙන් ඒ තොරතුරු ටික ඔක්කොම ලබාගෙන
තිබෙනවා.
අවසාන වශයෙන් මම අහන්න කැමති ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු අතුරු නියෝගය interim order එක ක්‍රියාත්මක කරනවද නැද්ද? බොහොම සරල උත්තරයක් දෙන්න. මහ ලොකෝට තමුන්නාන්සේ නිකන් මේ වැල්වට අරන් දෙනෙව්වා. පාසල් කාලේ හිටපු හැටි, දේශපාලනය කරපු හැටි උත්තරයක් දෙන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කරනවද නැද්ද?
ඔව්.
මේ පටන් ගත්ත කතාව නෙමේ කතා කරන්නේ මේ තමයි අමදාම. ඒක තුමාගේ සිරිතක්. ඒක තුමාගේ නමුත් මේක මේ තව විශේෂ කරුණු තිබෙන නිසා එතුමා අහපු කාරණේ කැබිනට් පත්‍රයක් එහෙම තිබුණේ නැහැ. හරි. හරි කැබිනට් පත්‍රයක් දුන්නා මට මගේ දෙපැත්තේ තව කැබිනට් ඇමතිතුරු දෙදෙනෙකුත් ඉන්නවා. ඒ නිසා ඔබට මම එක උපදෙසක් දුන්නා නොමග යන්න එපා කියන තොරතුරු අනුව. දෙවෙනි කාරණාව ලේකම්තුමා එවැනි ප්‍රකාශයක් නිකුත් කළා නම් එතුමා එදා රාත්‍රියේම ඒක ඉල්ලාස් කරගත්තා. ඒ නිසා ලේකම්තුමාගේ නම අපු ඉන්න මිසක් පොඩි පිටා අලර්ටි කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඔබ සවන් දෙන්න ඉගෙන ගන්න. ඒක එදා රාත්‍රියේම නිවැරදි කරනු ලැබුවා. මම ඒක සභාවේදීත් කිව්වා. ඒක නිසා කැබිනට් පත්‍රයක් තිබුණේ නැහැ කියලා මම ප්‍රකාශ කරා අදත් කියනවා. ඒ නිසා කරු කතානායකතුමනි දෙවැනි කාරණාව අතුරු නියෝගේ නිකුත් කළා තිබෙන්නේ කොමිෂන් සභාවට අදාළ නිලධාරීන්ට. ඒ නිසා ඒ පිළිබඳ ඒ අයිති ඒ අදාළ ශ්‍රේෂ්ඨ අධිකරණයට. ඒ නිසා ඒ අනුව අපේ නිලධාරීන් කටයුතු කරාවි. අපේ නිලධාරීන් ඒ අනුව කටයුතු කරාවි.
දැන් මේක මෙතනින් නතර කරමු. ඔව් විපක්ෂ නායකතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක කියන්නේ.
ගරු කතානායකතුමනි වගකීමෙන් කියනවා මෙතුමා දන්නේ නැහැ ජජ්මන්ට් එකවත්. මෙතුමා උසාවිය දුන්න තීන්දුවක් දන්නේ නැහැ. මුදල් ඇමතිවරයාටත් ඉෂු කරලා තියෙන ඉන්ටරිම් ඕඩර් එක. රජයේ නිලධාරින්ට විතරක් නෙමෙයි. මං අහන්නේ ඔබතුමාගෙන් ඒ ඉන්ටරිම් ඕඩර් එක රජයක් හැටියට ක්‍රියාත්මක කරනවද නැද්ද? කොණ්ඩක් තියෙනවනම් උත්තර දෙන්න.
හරි භූමේශ්වරි.
උත්තර දෙන්න.
අන වශයෙන් මෙයාගේ මේ කතාව නවත්ත ගන්න බැරි නිසා කියනවා. දැන් එතුමා පටන් ගත්තේ භාණ්ඩාගාර ලේකම්ට ලිපියක් නිකුත් කරලා තියෙනවා මැතිවරණ කොමිෂමේ සභාපති. භාණ්ඩාගාර ලේකම් කියලා තියෙනවා දෙන්න බෑ ආරක්ෂක මණ්ඩල රැස්වීම කියලා. ඒක බොරුවක් කියලා මෙතුමා කියලා තමයි පටන් ගත්තේ. ඒක බොරු නෙවෙයි කියලා මං ඔප්පු කරා. දැන් ඒ ලිපිය අනුව ආපහු ඒ දෙදෙනා අතර සාකච්ඡාවක් කෙරෙයි.
කරුණාකරලා නිසද්ද වෙන්න මන්ති තුමා.